ගරු අජිනාතුක මැතිතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මට මේ අවස්ථාව විශේෂයෙන්ම මන්ත්‍රීවරු කීප දෙනෙක් ප්‍රශ්න කීපයක් අපිට යොමු කරා. ඒ සඳ අවස්ථාව ලබාදීම ගැන ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මා ස්තුතිවන්ත වෙනවා චමල් රාජපක්ෂ අපේ හිටපු ඇමතුමාට. එතුමා වරාය ගැන විශාල අත්දැකීමක් දන්න කෙනෙක් හැටියට යම් උපදෙස් වගේයක් දුන්න. ඉතාමත් ආදරයෙන් ඕනකමින් අපි ඒක භාර අරගෙන ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන බව මතක් කරමින්, එතුමා ඔළුවිල් වරායේ ප්‍රශ්නය ගැනත්, ඒ වගේම මං හිතන හඳුනෙත්ති මන්ත්‍රීතුමාත් ඔළුවිල් වරාය ගැනත් ප්‍රශ්නයක් ආවා. මේ ඔළුවිල් වරායේ ප්‍රශ්නය තියෙන්නේ පහුගිය කාලේ මේ ඔළුවිල් වරාය හදපු වෙලේ දිය කඩනය, එහෙම නැත්තම් බ්‍රේක් වෝටර් එක හරි විදිහට නිර්මාණය කළ නැහැ. ඒ හින්ද තමයි අද වෙනකොට ඒ ප්‍රදේශයේ හුඟාක් දුරට ඉඩම් වතුරට යට වෙලා තියෙන්නේ, මුහුද ගොඩගලලා තියෙන්නේ. අද වෙනකොට ඩෙන්මාර්ක් රජයේ ප්‍රධානයක් හැටියට සක්තිතා වාර්තාවක් කැඳවලා තියෙනවා. විශේෂඥ පිරිසක් විසින් අපිට මේ දියකඩනේ තියෙන ප්‍රශ්නය ගැන දැනුවත් කිරීමේ වැඩපිළිවෙල දැනට ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ අපි මේ දීවර අංශය හිටපු ඒ කෑල්ල අපි බාර දීලා තියෙනවා දීවර අමාත්‍යංශයට. ඒ වගේම තමයි එතුමා තව කිව්වා හම්බන්තොට වරායේ තිබුණ ප්‍රශ්න කීපයක් ගැන, ඒ ගැනත් අපි අවධානය යොමු කරනවා කියන ගමන් ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීතුමා කංකසන්තුරේ වරායේ ගැන යම් සඳහනක් කරා. මම කියන්න ඕනේ අපි පහුගිය මාස කීපයකට ඉස්සෙල්ලා අපි දෙපාරක් ගිහිලා කංකසන්තුරේ වරායේ අපේ ව්‍යාපාර කටයුතු කරන්නේ කොහොමද කියන එක නිරීක්ෂණය කළා. අද වෙනකොට අපි යම් යම් තීරණ අරගෙන තියෙනවා. අපි කල්පනා කරන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන, ඒ වගේම මේ කංකසන්තුරේ වරාය ඒ හරියෙන් තමයි හුගාක්ම හොරබඩු ලංකාවට එන්නේ. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් නාවික හමුදා විසින් පෞගිය කාලේ අල්ලලා තියෙනවා. ඉතින් ඒක හින්දා ඉතාමත් සූක්ෂමව ඒට බාධා නොවන විදිහට තමයි අපි ව්‍යාපාර කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම සුනිල් හඳුනෙත්ති මන්ත්‍රීතුමා තවත් ඇහුවා කාරණා කීපයක්. ඒකෙදි නැගෙනහිර පර්යන්තය 15%ක්ද තියෙන්නේ කියලා, නෑ, නැගෙනහිර පර්යන්තය අපි ඉල්ලලා තියෙන්නේ අඩුම වශයෙන් 15%. ඒක වැඩිම වශයෙන් 15%ක් නෙමෙයි, ඒක නිවැරදි කර යුතුයි. ඒ වගේම තමයි JCT අපේ ජය ටර්මිනල් එකට ගැඹුරු නැති හින්දා තමයි අපිට විශාල නැව් ප්‍රමාණයක් අඩු වෙලා තියෙන්නේ. ඒ වගේම එතුමා අහලා තිබ්බා මං හිතන්නේ උසස් වීම් ගැන, අද වෙනකොට 730 ගානක උසස් වීම් අපි පහුගිය කාලේ කරලා තියෙනවා. ඒක කරේ දේශපාලන පලිගැලීම් වලට ලක්වෙච්ච අය සහ අනිකුත් පහුගිය කාලේ තනතුරු හම්බෙච්ච නැති අය. ඒ වගේම හඳුනෙත් මන්ත්‍රීතුමා ඇහුවා රණතුංග වරායකුත් කරනවද කියලා. මං කිව්ව මම මීගම පැත්තේ, මට නම් එහෙම මානසිකත්වයක් නැහැ නියෝජ්‍ය කතානායකතුමනි, මගේ නම ගහගන්න හෝ අපේ පවුල කිසිම කෙනෙක්ට නම ගහගන්න. ඒ වගේම තමයි අපිට අවශ්‍ය නැහැ, මොකටද නම් ගන්න, වැඩේ කරලා කියන්න ඇති
ඉන්නකොට ගහන
මිනිස්සුගේ හිතේ තියල් පණන් ඇති, මේක නං වලින් ගහලා අවශ්‍ය නැහැ. ඉන්දික අනුරුද්ධර ඒකාබද්ධ කියන මන්ත්‍රීවරයෙක් ඉතාමත් කිසිම කරුණක් දන්නේ නැතුව කතා කරා. වෘත්තීය සමිති නායකයෝ ගැන කතා කරා. මේ වෘත්තීය සමිති නායකයෝ කියාගන්න කණ්ඩායම තමයි පෞගේ කාලේ වරාය තනිකර විනාශ කරේ. මම වගකීමකින් කියනවා ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සජ්ජාතික පක්ෂය නෙමෙයි. ඒ මව් සංගම් වලින් කිසිම සහයෝගයක් නැතුව මේගොල්ලෝ ඒකාබද්ධ සංගමය කියලා අලුතෙන් ඇදුවා. වරාය වැඩිම ප්‍රමාණයක් හොරගම් කරලා තියෙන පහුගිය කාලේ ප්‍රියත්බන්දු වික්‍රම මහත්තයා ඉන්නකොට මේ වෘත්තීය සමිති නායකයෝ කියන පුද්ගලයෝ ඒගොල්ලන්ව නිදොස් කරන්න හැදුවා. ඒ වගේම තමයි මම අර මගේ කතාවේදී කිව්වා වරාය තියෙන ආසියාවේ හොඳම වඩුමඩුව ගැන. එතුමා කිව්වා ඒක ගැන නිකන් දෝෂාරෝපණයක්. අපි අද වෙනකොට වඩුමඩුවෙන් මුළු ආයතන වලටම බඩු අරන් ඒකෙන් මේ වෘත්තීය සමිතිය කියන නායකයන්ට ගිය මුදල් නැවතිලා තියෙනවා. ඉතින් මේ හොරුන්ට මේ කත්තදින මන්ත්‍රීවරයෙක් මෙතන නැහැ මම නැති හින්දා වැඩියම කතා කරන්න නමුත් මේක සාමාන්‍ය ඒකාබද්ධ විපක්ෂය කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන මේ පක්ෂයක් වෙන්නේ නැති ඒගොල්ලන් මේ වැනි දේවල් කතා කරනවා නම් වට උත්තර දෙනකොට ඉන්න ඕනි කියන එකත් මම නියෝජක කතානායකතුමනි කියනවා ඒ වගේම මට නිමල් සිරිපාල ඇමතුමා ඉන්න හින්දා මේ ගැන වැඩිය මට කතා කරන්න අවශ්‍ය නැහැ කටුනායක ගුවන්පතය නවීකරණය කිරීම ආරම්භ වුණේ මම ගුවන් සේවා අමාත්‍යවරයා හැටියට ඉන්න කාලේ ඊට පස්සේ අපේ අමතුමා අරගෙන ඉතාමත් හොඳට කරගෙන යනවා අනුරුද්ධ මන්ත්‍රීතුමා කිව්වා මේ ගුවන් එන ගුවන් ගමන් සියල්ලම එහෙට යවන්න පුළුවන් කියලා මේ පස් කපල පස් එහාට මෙහාට කරන වගේ ලේසි නෑ ගුවන් මේ කියන්නේ කටුනායක ගිහිල්ලා මත්තලට යවන්න එව්වා මාස ගණන් අවුරුදු ගණන් තීරණ ගන්න ඕනේ දේවල් අපි මේ ගැන මම ඉන්න කොට සාකච්ඡා කරා ඒක ක්‍රියාත්මක කරන්න බෑ කියලා කිව්වා ඉතින් එතුමාට පුරුදු වෙලා තියෙන ඔය පස්සේ හැට මහට ගෙනියන එක එවැනි දේවල් වලට හරි ලේසි ඉතින් ඒක දැනුම ගැන අපිට කනගාටු පත් වෙනා වගේ මාරු කිරීම ගැනත් කිව්වා වැඩතහනම් ගැනත් කිව්වා මම ඉතාමත් වගකීමකින් කියනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම මේ අමාත්‍යාංශයේ ඉන්නකම් මගේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඉන්නකම් වරදි කරන කිසිම කෙනෙකුට සමාවක් දෙන්නේ නැහැ මේගොල්ලෝ කතා කරනවා බීල අහුවෙච්ච මිනිස්සුන්ට නැවත වරක් රස්සාව දෙන්න කියලා හොරගම් කරපු මිනිස්සුන්ට රස්සාවල් දෙන්න කියලා මොකද පහුගිය කාලෙ තිස්සෙම මේ ක්‍රමවේදයට හැදුනා අද මේ ක්‍රමවේදයට බය වෙලා අහුවෙච්ච මිනිස්සු යනවා මේ ඒකාබද්ධේ කණ්ඩායම් ළඟට ගිහිල්ලා ඒගොල්ලන්ට කියලා මේව පාර්ලිමේන්තුවේ කතා කරන්න හදනවා මම වක්කීමකින් කියනවා මේ කවුරු හරි මාරු කරලා තියනවා නම් රාජකාරී අවශ්‍යතාවය මත මාරු කරනවා එහෙම නැත්නම් වැඩදානම් කරලා තියනවා නම් ඕනම කෙනෙක්ව තහනම් කරලා තියෙන්නේ මේ වගේ විෂමාචාර වැඩවලට සම්බන්ධ වෙච්ච අය. ඉතින් මට මේ මං හිතන්නේ මේ කීප දෙනෙක් අසු ප්‍රශ්න වලට මේ අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාට ස්තුතියන්ත වෙනවා.
දරු නිවාස බලදසිල්ල මැතිතුමා.
අලු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මාගේ නියෝජ්‍ය අමාත්‍යතුමා බොහෝ ප්‍රශ්න වලට උත්තර දුන්නා. නමුත් මගහැරී ගිය කරුණු කීපයක් වැදගත් කරුණු කීපයක් තියෙන නිසා ඒවාට පිළිතුරු ලබා දීමට අවස්ථාවක් දීම ගැන මම ඉතාම ස්තුතිවන්ත වෙනවා. පළමුවෙන්ම සුනිල් හඳුන්නැති මැතිතුමා QR එක්ස්පෝ රාජධානි ඒ කෝච්චි වලින් අයවිය යුතු මුදල් පිළිබඳව. එතනින් එක සමාගමකින් අපට අය වෙන්න තිබුණා අනිත් සමාගමකට අපි ගෙවන්න තිබුණා. ඉතින් මේ දෙකම දැන් සම්මතයකට පත් කරලා අවසානයි. ඒ වගේම මම විශේෂයෙන්ම කියන්නට ඕන දිලුංගම මැතිතුමා කිව්වා මේ මත්තල ගුවන් තොටුපළ පිළිබඳ ප්‍රශ්නය අද මත්තල ගුවන් තොටුපළ අපි පවත්වාගෙන යන්නේ බිලියන 2.5ක හැම අවුරුද්දෙම කටුනායකින් හම්බ කරන මුදල් වලින් අපි ණය මුදලයි පොලියයි ගෙවලා. නමුත් මාසෙකට තවත් මිලියන 70ක් පමණ පඩිනඩි වලට යනවා. එතකොට ගුවන් යානා දෙක තුනකට වැඩිය සුමානකට එන්නේ නැහැ. ඉතින් අපි ගුවන් යානා වලට යන්න කිව්වට එතනට යන්නේ නැහැ. මොකද එතන ගිහිල්ලා බැහැලා කොහෙ යන්නද එතනින්? ඊට අවශ්‍ය වෙනත් පහසුකම් ඒ ස්ථානයේ නැති නිසා. ඉතින් ඒ නිසා තමයි අපි මේක විකුණන්න බලාපොරොත්තුවක් නැහැ. අපි මෙය වෙනත් ආයෝජකයෙකු සමග රජයේ සමග එකතු වෙලා අපේ අයිතිය තියාගෙන මෙය වඩාත් ඵලදායි ලෙස කටයුතු කිරීම සඳහා ආයෝජකයෙකු සෙවීමේ කටයුතු වල අපි නිරත වෙලා ඉන්න බව ප්‍රකාශ කරන්න කැමතියි. ඒ නිසා මේක විකිණීමක් කිසිසේත්ම අපි කරන්නේ නැති බවත් ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම මම කියන්නට කැමතියි අපි ඉදිරියේදී මේ පෞද්ගලික බස් රථ පිළිබඳව සහ ලංගම බස් රථ පිළිබඳව නිසි ප්‍රමිතියකින් යුක්ත බස් ගෙන්වීම ඒ කියන්නේ සීට් වල ඉඩකඩ ඒ පහසුකම් පිළිබඳව නව පිරිවිතක් හදලා ඒ අනුව තමයි අපි මේ බස් ගමනාගමනය සඳහා යොදවන්නේ. ඒ වගේම විශේෂයෙන්ම මේ ශබ්ද දූෂණය දැන් ප්‍රයිවේට් බස් එක යනකොට සින්දු දානවා නොයෙකුත් බයිලා දානවා ආදී මිනිසුන්ට මේක සමහර වෙලාවට බොහොම විශාල කරදරයක්. ඉතින් ඒ නිසා අපි මේ පිළිබඳවත් අපි පාර්ලිමේන්තු කමිටුවේදී සාකච්ඡා කරලා අවශ්‍ය නීති රීති ගෙනීමට කටයුතු කරන බව ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම ඔබතුමා දන්නවා මේ දඩ පිළිබඳව මේ ආරංචිය ගියා විතරයි අද දිග පෝලිං හැමතැනම ඈ මොකද කාලාන්තරයක් තිස්සේ ඉන්ෂුරන්ස් අරගෙන නැහැ ඉන්ෂුරන්ස් ගන්න බෑ ලයිසන් මේ පොත නැතුව ඈ ඕපන් පේපර්ස් තියාගෙන විවෘත කඩදාසි තියාගෙන ඉන්නවා. ඉතින් අද ඒ නිසා මම හෙට විශේෂ කැබිනට් සංදේශයක් ගෙනියනවා මේ දීර්ඝ කිරීමේ කාල සීමාව තවත් මාසයකින් දීර්ඝ කරන්න කියලා. එතකොට බලන්න මේකෙම පේනවා නේද මේ රටේ මේ මෝටර් රථ හිමියන් බයිසිකල් හිමියන් ත්‍රීවීල් හිමියන් මෙතෙක්කල්
කරලා තියෙන ඒ වැරදිවලට මේ දඬුවම පිළිබඳව යම් අදහසක් ආපු පමණින්ම දැන් ඔවුන් ක්‍රියාත්මක වෙලා නීත්‍යානුකූල ලෙස ඔවුන් කටයුතු කිරීමට පෙළඹෙනවා. ඉතින් මම ඒකත් කියන්න කැමතියි.
ඒ කාර්යයටත් අපි යම් කාල සීමාවක් ලබා දීමට කටයුතු කරනවා. එසේම මේ දැන් මේ අපේ කුමාර් වෙල්ගම මැතිතුමා කිව්වා අර චන්ද්‍රිකා මැතිණියගේ කාලේදී අර කෝච්චියට ගෙන ආපු එන්ජින් පිළිබඳව. ඒ එන්ජින් M9 ඒවා 6ක් 7ක් කොට උඩ. ඒවට අපි හොයලා බැලුවා ගරු නියෝජ්‍ය කතානායකතුමිය එන්ජින් හදපු කොම්පැනියත් වහලා. ඉතින් කොහොමද අපි ස්පෙයාර් පාර්ට්ස් ගන්නෙ? අපි නොයෙකුත් සමාගම් වලින් මේ පිළිබඳව සාකච්ඡා කළ බැලුවා ඒව හදන්න පුළුවන්ද කියලා හදන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා තුනක් හදලා තියෙනවා නමුත් අනිත් ඒවා හදන්න පුළුවන් කමක් නැහැ. අපි තවමත් හොයනවා මේ පිළිබඳව යම් මුදලක් වියදම් කළා ඒවා ඵලදායි ලෙස ප්‍රයෝජනෙට ගැනීමට පුළුවන්ද කියලා. ඊළඟට මේ හඳුන් නැති මැතිතුමා කිව්වා අපි මේ ගත්ත මැෂින් එකක් මේ නිකන් දීලා තියෙනවා කියලා චීනුන්ට. එහෙම දීලා නැහැ. එයා ඉල්ලලා තියෙනවා යම් මුදලක් ගෙවලා ඒ මැෂින් එක දුම්රිය දෙපාර්තමේන්තුව වැඩ කරන්නේ නැති අවස්ථාවන්හිදී පාවිච්චි කිරීමට. ඒක ඇති වැරද්දක් නම් මට පේන්නේ නැහැ. ඒ වගේම බෙල් ඇන් ලයිට් දැන් හඳුන් නැති මැතිතුමා කිව්වා දැන් මේකේ බොහොම දක්ෂ කාර්මික මණ්ඩලයක් ඉන්නවා, සේවක මණ්ඩලයක් ඉන්නවා. එයි මෙයාගෙන් ප්‍රයෝජන ගන්න නැති කියලා. ඒගොල්ලන්ගේ අපි සම්පූර්ණ වශයෙන් ප්‍රයෝජනයට ගන්නවා. නමුත් එයාට එක්තරා කැපැසිටි එකක් තියෙනවා. ඒක ඉහළින් ඉහළ වැඩ කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා දැන් විශේෂයෙන්ම අනාරක්ෂිත දුම්රිය ගේට්ටු සඳහා දැන් අපි 200කට ටෙන්ඩර් කරලා දීලා තිනවා සවිකරන්න. තවත් 200කට මුදල් ලැබිලා තිනවා. අවුරුදු 3ක් ඇතුළතදී සියලුම මේ ගේට්ටු ඔය බම්බු ගේට්ටු ඔය ඔක්කොම සියල්ලම ආරක්ෂිත ගේට්ටු බවට අපි පත් කිරීම සඳහා දීර්ඝකාලීන වැඩපිළිවෙලක් අප විසින් සකස් කරලා තිනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි චන්දිම විරක්කොඩි ඇමතුමා සමග අපි සාකච්ඡා කළා වැඩියෙන් දුම්රියෙන් තෙල් ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන දැන් යොදාගෙන යනවා. ඒ තුලින් අපේ ආදායම් මාර්ග වැඩි කරවා ගැනීම සඳහා විශේෂයෙන්ම දුම්රිය ඉඩම් පිළිබඳව කියන්න ඕනේ. දුම්රිය ඉඩම් රාශියක් තියෙන එක ඇත්ත. නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට මේ තියෙන විශාල ඉඩම් ප්‍රමාණය අවුරුද්දකට ලැබෙන ආදායම මිලියන 120යි. මේක ඵලදායි ලෙස ප්‍රයෝජනයට අරන්නේ නැහැ. අනවසර පදිංචිකරුවෝ වැඩි. එයා මුදල් ගෙවන්නේ නැහැ. ඉතින් දිනෙන් දින තව තවත් අනවසර නිසා අල්ල ගන්නවා. ඒ නිසා මේ පිළිබඳව ඉතා හොඳ වැඩපිළිවෙලක් දැන් අපි සකස් කරගෙන යනවා. මේ ඉඩම් වඩාත් ඵලදායි සේවාවන් සඳහා පාවිච්චි කිරීමට. නමුත් මේ දුම්රිය සාමාන්‍ය අධිකාරීතුමාගේ බලතල ඉවත් කරේ අපි නෙවෙයි. දුම්රිය පනතානුව එතුමාට තමයි බලතල තියෙන්නේ. නමුත් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විභාගවන නඩුවකදී ඒ කොමිෂන් සභාවේ විනිශ්චයකරුවන් තිදෙනා විසින් නියෝගයක් දීලා තිබුණා ඒ නඩුව අසා ඉවර වෙන තෙක් මේ දුම්රිය සාමාන්‍ය අධිකාරීතුමා සහ තව කෙනෙකුගේ බලය ඉවත් කරන්න කියලා තාවකාලිකව. ඉතින් අපිට ඒක ඉවත් නොකර ඉන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා අපි ඒක ද්වේෂ සහගතව හරි අපේට උවමනාවට හරි කරපු දෙයක් නෙවෙයි. අපිට ලැබුණු නියෝගයක් අනුව තමයි ඒ බලතල ඉවත් කිරීම කරේ. ඒක තාවකාලික ඉවත් කිරීමක් පමණයි. ඒ නිසා ඒ ඉවරුණායින් පස්සේ ඒ බලතල නැවත එතෙන්ට යනවා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේකට දැන් වෘත්තීය සමිති විකම් බොරුවට නටන හදනවා. ඒක කිසිම පදනමක් නැහැ. මේ දුම්රිය ඉඩම් අපි ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය වැඩකටයුතු කරන බව ප්‍රකාශ කරන්න කැමති. ඒ වගේම විශේෂයෙන් මම කියන්න කැමති සිවිල් ගුවන් සේවා අංශයේ අපි ලංකාවේ අයිකාවෝ කොන්ෆරන්ස් එක තිබුණා 2016 දී ඉතාම සාර්ථක ලෙස නිමල ශ්‍රී මහත්මයාතුමාගේ කණ්ඩායම අපි එක මෙහෙවලා අන්තර්ජාතික වශයෙන් විශාල ප්‍රසිද්ධියක් හා අපිට ස්තුතියකුත් ඒ පිළිබඳව ලැබුණු බව කියන්නට ඕන. ඒ වගේම මගේ කතාව අවසන් කිරීමට පෙර මේ රියානතුරු පිළිබඳව 2013 වර්ෂයේ රියානතුරු 37,877යි 2014 35,996යි 2015 38,107යි ඒ වගේම 2016 6 මාසෙ 30 වෙනිදා දක්වා 19,916. එතකොට ඒ ගානට අර 38,000 40,000 ඇවරේජ් වෙනවා.
ඉතින් මේ අනුව දිනකට පුද්ගලයෝ 6ක් විතර මිය යනවා. අනතුරු වලින් 80%ක්ම මේ නොසැලකිලිමත් ක්‍රියාපදවීම නිසා සිදුවෙනවා. ඉතින් ඒ නිසා අපිට පේනවා ජීවිත ඉතාමත් වටිනවා. ඒ නිසා අපි මේ මුදල් අය කරගැනීමේ පරමාර්ථයෙන් නෙවෙයි දඩ මුදල් වැඩි කරලා තියෙන්නේ. යහපත් චර්යාවක් රියදුරන් අතර පවත්වලා ඒ තුලින් නීතිගරුක රියදුරන් බවට පත් වෙලා මේ අනතුරු ප්‍රමාණය අඩු කරගන්න ඕනේ. මොකද ජීවිතයක වටිනාකම අපිට මුදලින් මනින්නට පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා මම මෙන්න මේ කාරණා ටික ප්‍රකාශ කරමින් විශේෂයෙන්ම මගේ නියෝජ්‍ය අමාත්‍යතුමා මට විශාල සහයෝගයක් දෙනවා මේ වැඩ කටයුතු කරගෙන යාමට. එතුමාට ස්තුතිවන්ත වෙමින් එතුමා මගේ නිලධාරීන් සියලු දෙනාටම ස්තුති කරා අපිට මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා අපට සහයෝගය දීම පිළිබඳ විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාට ස්තුතියක් කරනවා. ලංකා ගමනාගමන මණ්ඩලයට තිබුණු පරිහරණය කරන ලද ඉඩම් වෙනුවෙන් එතුමා නිදහස් දීමනා පත්‍රවලින් ඒ ඉඩම් විශාල 15ක් වන විශාල ඉඩම් 15ක් පමණ ලංකා ගමනාගමන මණ්ඩලයට ලබා දුන්නා. ඒ නිසා තමයි EPF ETF ප්‍රශ්නය අපට විසඳා ගැනීමට පුළුවන් වුණේ. ඊළඟට අගමැතිතුමාත් මේ කාරණයේදී විශේෂයෙන්ම ආර්ථික සංවර්ධන කොමිටුවේදී මට විශාල සහයෝගයක් ලබා දුන්නා. විශේෂයෙන් රවි කරුණානායක මුදල් ඇමතිතුමා ගැන කියන්න ඕනි, එතුමා මේ ලංගම සේවකයන්ගේ ප්‍රශ්නය පිළිබඳව ඉතාම සානුකම්පිකව කල්පනා කළ බලලා අපිට අවශ්‍ය සෑම අවස්ථාවකදී පඩිනඩි මේවා ගෙවීම සඳහා අවශ්‍ය මුදල් නිසි වේලාවට ලබා දුන්නා. ඒ නිසා ඒ වගේම ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මට බිලියන් 5ක පමණක් මුදලක් මොන අමාරුකම් තිබුණත් අපිට ලබා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා අපේ මේ ජාතික රජය තුලින් ගමනාගමන ක්ෂේත්‍රයේ තිබුණු අඩුපාඩුකම් රාශියක් අපි මගහරවලා තිබුණු ප්‍රශ්න රාශියක් විසඳලා තියෙනවා. නමුත් ඒක අවසානය නෙවෙයි, අලුත් ගමනක ආරම්භයේ පමණයි. ඒ අලුත් ගමන අපි මේ අවුරුද්දේ යනවා, ගිහිල්ලා ඉදිරියට ගිහිල්ලා වඩාත් සතුටුදායක ප්‍රවාහන සේවයක් ජනතාවට ලබා දීම සඳහා කටයුතු කරන බව ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරව බොමු සුදු.
ඕඩර් ප්ලීස්. කාර්ක සභාවේ
නියෝජ්‍ය කතානායකතුමනි, තවත් උත්තර දීමට බැරිවුණු කාරණා රාශියක් තියෙනවා. ඊට අදාළව මම ලේඛනයක් සභාගත කරනවා. ඒක සංසාරගත කරන්න කියලා ඉල්ලා සිටිනවා. මගේ කතාව ඉතිරි කොටස.
ඒ කතා අවසන් වෙච්ච ලීකිවිල් ටික සංසාරගත කරන්න. ඕඩර් ප්ලීස්. අද කාර්ක සභාවේ සැලකිටගත් ශේෂාණුව ශේෂාංක 122
අයි
ශේෂාංක 210 සභාවකද ශේෂාංක 211
ආයි
ශේෂාංක 114
ආයි
ශේෂාංක 306
ආයි
ශේෂාංක 307
ආයි
ශේෂාංක 176
ආයි
පාර්ලිමේන්තුව යට ඇස්වේ ශේෂාංක 122 210 211 114 306 307 සහ 176 කාර්ක සභාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. ගරු සභානායකතුමා,
පාර්ලිමේන්තුව හෙට උදේ 9:00
පාර්ලිමේන්තුව හෙට උදෑසන 9:00 යළි රැස්වේ.